Uday Kumar, you have 5 minutes.
Thank you, Honorable Presiding Member. I think I have more minutes. I have got a few minutes from Honorable Imran Maharoof also. Nandri, Sabagi Talayam, Itangukar Urpinar Avargale, Indu Samudrathin Muthu, Jewel of the Indian Ocean, Indre, Illa Aruvalum, Perimaya Alaika Patta, Namadu Natin, Tatpozhu Thallapattulla Nilamai Kurithum, Namadu Natu Makkalin, Avala Nilai Kurithum, Mudhalile, Enadu Kavalai Naan Therivithukolla Virumbugiren, Namadu Natin, The Nilamaiku Poruppu Koodavu, Endiyavargal Indrum, The Sabayile Irukkirargal, Kurippaga Solla Vendumendral, Adhigara Moham Karanamaga, Palveru Poigalai Katta Vilthu Vittu, Sathi Thittangalai Theetti, ஏமாற்று நாடகங்களை அரங்கேற்றி ஆட்சி பீடம் ஏறியவர்கள் நம்பி வாக்களித்த மக்களை இறுதியிலே நடுத்தெருவுக்கு கொண்டு வந்து விட்டார்கள். குறிப்பாக அத்தியாவசிய பொருட்களுக்கு விடிய விடிய வரிசையிலே நிற்க வைத்து வேதனைகளை வழங்கிய அரசாங்கம் தான் இன்றும் ஆட்சியிலே இருக்கிறது. நாட்டு மக்கள் மத்தியில் இன்று வறுமை தலைவிரித்து ஆடுகிறது. மக்கள் தொகை கணக்கெடுப்பு மற்றும் புள்ளி விவர திணைக்களத்தின் ஆய்வு தகவலின்படி நாட்டிலே 30,29,300 குடும்பங்கள் கடனாளி ஆகி உள்ளனர். அதிலே 6,97,300 குடும்பங்கள் தமது அன்றாட உணவு தேவைகளை பூர்த்தி செய்வதற்காகவே கடன் பெற்றுள்ளார்கள். ஆகவே இது ஒரு பாரதூரமான ஒரு விடயம். ஏன்னா உணவு பற்றாக்குறை நமது நாட்டிலே தலை விரித்து ஆடுகிறது. மேலும் அதே போல வாங்கிய கடனை மீள செலுத்துவதற்காக ஏறக்குறைய 3,70,000 குடும்பங்கள் மேலும் கடன் பெற்றுள்ளதாக இந்த ஆய்விலே கூறப்பட்டுள்ளது. அது மட்டுமல்லாமல் அடமான முறையிலே சுமார் 9,70,000 குடும்பங்கள் கடன் பெற்றுள்ளார்கள். அத்தோடு இன்னொரு விடயம், வங்கிகளிலே சுமார் 97,000 குடும்பங்களும் நிதி நிறுவனங்களிலே 272,500 குடும்பங்களும் அதே போல பண தரகர்களிலிருந்து 3,30,500 குடும்பங்களும் கடன் பெற்றுள்ளதாக கூறப்படுகிறது. ஆகவே நாடுதான் கடனிலே இருக்கிறது என்றால் மக்களும் தற்போது கடனிலே தான் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். ஆகவே கடனை பெற்று அதுவும் சமாளிக்க முடியாமல் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அது மட்டுமில்லாமல் தற்போது நாட்டின் மொத்த சனத்தொகையிலே 22.3% கடனாளியாகியுள்ளார்கள். அதிலே நகர்ப்புறங்களிலே சுமார் 24.3% கடனாளியாக உள்ள நிலையிலே கிராமப்புறங்களிலே அது 20% கடன் தாலியாக உள்ள நிலையிலே பெருந்தோட்ட பகுதிகளிலே 42.3% மக்கள் கடன் ஆளாக உள்ளது. அது 42.3%. இது மட்டுமல்லாமல் இது கடனாளியான தொகை மட்டுமல்லாமல் வறுமை மந்த போஷனை போஷாக்கின்மை அனைத்திலுமே பெருந்தோட்ட பகுதி அதிகமாக காணப்படுகிறது. இதற்கு முக்கிய காரணம் என்ன? ஏனென்றால் இந்த மக்களுக்கான சரியான சம்பளம் வழங்கப்படுவதில்லை, உழைக்க ஏற்ற ஊதியம் கிடைப்பதில்லை. ஆகவே அதனால் தான் இந்த வறுமையும் அதிகரித்திருக்கிறது, மந்த போஷனும் அதிகரிக்கிறது. இறுதியாக தற்போது அந்த மலைய மக்கள், அந்த நாட்டுக்காக உழைத்த மக்கள் கடனாளியாக மாறியுள்ளார்கள். ஆகவே இந்த கூடிக்கொள்வதோடு மேலும் இலங்கையிலே 22 மில்லியன் மக்கள் தொகையிலே 17%, அதாவது 3.7 மில்லியன் மக்கள் உணவு பாதுகாப்பற்ற நிலை, ஃபுட் இன்செக்யூரிட்டி ஆக உள்ளதாக மதிப்பிடப்பட்டுள்ளது. அதே போல சுமார் 3/2 அதான மக்கள், அதாவது 66%, அல்லது கூறுவது என்றால் 14 மில்லியன் மக்கள் பொருளாதார அந்த நெருக்கடியை சமாளிப்பதற்காக கடன் பெறுதல் அல்லது தனது சேமிப்புகளை எடுத்தல் அல்லது பொருட்களை விற்பனை செய்தல் போன்றவற்றில் ஈடுபடுகிறார். ஏனென்றால் அந்த பொருளாதார நெருக்கடி சமாளிக்க முடியாத காரணமாக. ஆகவே இறுதி காலத்திலே அவர்களுக்கு சேமிப்பு இல்லாத நிலைமை ஒரு காணப்படும் என்று கூறுகிறேன். மேலும் 25%, அதாவது 5.5 மில்லியன் மக்கள் அதாவது வறுமை கோட்டின் கீழ் வாழ்கிறார்கள். பிலோ தி பவர்டி
லைன். Now, remaining another 2 more minutes.
Okay. மேலும் 60.5% மக்கள் தமது வருமானத்தை இழந்துள்ளதாக கூறப்படுகிறது. மேலும் 91% அதாவது தனது வருமானம் பாரிய அளவு அதிகரித்துள்ளதாக கூறப்படுகிறது. ஆக இது குறித்து அது ராஜாங்க நிதியமைச்சர் நீங்கள் தான் கவனம் செலுத்த வேண்டும் என்று நினைக்கிறேன். மேலும் தொழில் இன்மை அன்எம்ப்ளாய்மெண்ட் அதாவது 14% அதிகரித்து காணப்படும், அதாவது குறுகிய காலத்துக்குள் அதிகரித்துள்ளதாக கூறப்படுகிறது. ஆகவே இந்த உண்மை நிலை அனைத்து நிலைமை வைத்து பார்க்கும் போது இந்த நாட்டின் மக்கள் படும் கஷ்டங்கள் என்பதை தெளிவாக தெரிகிறதே அதிகமாக கூற வேண்டிய அவசியம் இல்லை என்று நினைக்கிறேன். மேலும் நாட்டு மக்களை வரிசையில் நிற்பதற்கு காப்பாற்றியதாக ஜனாதிபதி அவர்கள் கூறினார். ஆனால் தற்போது நிலைமையில் மக்கள் வரிசையில் நின்றாலும் அவர்களுக்கு கொள்வனவு செய்ய பணம் இல்லை. குறிப்பாக பெட்ரோல் டீசல் விலை 400 ரூபாய் எட்டியுள்ளது, சமையல் எரிவாயுவின் விலை கேஸ் விலை 1,500 ரூபாயை எட்டியுள்ளது. அந்த நிலையிலே தற்போது நாட்டில் மின்வெட்டு இல்லை, ஆனால் பல வீடுகள் இருளிலே தான் இருக்கிறார்கள். ஏனென்றால் சுவிட்ச் போர்டிலே கை வைத்து அந்த மின் குமிழியை ஆன் செய்வதற்கு அஞ்சுகிறார்கள். காரணம், சொக்கடிக்கும் அளவிற்கு மின்சார கட்டணம் அதிகரித்துள்ளது. குறிப்பாக இந்த நாட்டிலே 76,323 மின் பாவனையாளர் இருக்கிறார்கள். அதிலே 10,64,400 மின் பாவனையாளர்களின் மின் இணைப்பு துண்டிக்கப்பட்டுள்ளது. குறிப்பாக எடுக்க வேண்டும் என்றால் நாட்டிலே மின் பாவனையாளர்களில் 14% இருளிலே இருக்கிறார்கள் அல்லது இருட்டிலே
வாழ்கிறார்கள்.
அத்தியாவசிய பொருட்களின் விலை பாரியால் அதிகரித்துள்ளது. மரக்கறியின் விலை மீன் இறைச்சி விலைக்கு போட்டி போட்டுக்கொண்டு உயர்ந்து கொண்டிருக்கிறது. அதே போல மரக்கறியின் பல வகையின் விலை 1,000 ரூபாய் எட்டி இருக்கிறது. முருங்கைக்காயின் விலை 3,000 எட்டி இருக்கிறது. அத்தியாவசிய பொருட்களின் விலை இரட்டிப்பாகி இருக்கிறது என்று கூற வேண்டும். அத்தோடு வெட்வரி அதிகரிப்பின் காரணமாக, எரிபொருள் மற்றும் சமையல் எரிவாயின் அதிகரிப்பின் காரணமாக மக்களின் மாதாந்த செலவும் 30% அதிகரிக்கும் என்று ஆய்வில் கூறப்பட்டுள்ளது. அதேபோல மக்களின் வருமானம் எந்த வகையில் அதிகரிக்காத நிலையிலே மக்களின் கொள்வனவு சக்தி குறைந்துள்ளது. அதே போல போஷாக்கின்மை தலை தூக்கும். அதே போல மக்களின், அதாவது வறுமை கோட்டின் கீழ் வாழும் மக்களின் தொகையும் மேலும் அதிகரிக்கக்கூடும் என்று கூறப்படுகிறது. அதே போல பல நிறுவனங்கள் அதிகரிக்கப்பட்டுள்ளது. அதே போல பல சிறு மற்றும் நடுத்தர நிறுவனங்கள் மூடப்பட்டுள்ளது. அதுக்கு முக்கிய காரணம் என்ன? வெட்வரி அதிகரிப்பு, மின்சார கட்டணம் அதிகரிப்பு, போக்குவரத்து கட்டணம் அதிகரிப்பு போன்ற பல காரணங்களால் பல தொழிற்சாலைகள் மூடப்பட்டுள்ளன. ஆகவே நமது நாட்டுக்கு அதிக வருவாய் ஈட்டி அதிக வேலைவாய்ப்பை பெற்றுக் கொடுத்த இந்த சிறு மற்றும் நடுத்தர தொழிற்சாலைகள் மூடப்படும் போது நாட்டின் நிலைமை என்ன என்பது நீங்கள் சிந்தித்து பார்க்க வேண்டும். ஏனென்றால் இந்தியா, குறிப்பாக இந்தியா, சீனா போன்ற நாடுகளில் இந்த வளர்ச்சிக்கு முக்கிய காரணம் உள்ளூர் உற்பத்தி. இந்த உள்ளூர் உற்பத்தியை மேம்படுத்தாவிட்டால் நாங்கள் சர்வதேச நாணய நிதியத்திடம் சரி வெளிநாடுகளில் எந்த விதமான நன்மையும் கிடைக்கப் போவதில்லை. நாட்டின் பொருளாதாரத்தை மேம்படுத்துவதற்காக நாங்கள் கடன் மட்டும் ஒரு தீர்வல்ல, நாங்கள் உள்ளூர் உற்பத்தியை அதிகரிக்க வேண்டும். ஏனென்றால் தற்போது வரி அதிகரிக்க மக்களின் வருமானம் குறையும். வருமானம் குறையும் போது வரி செலுத்தும் அளவும் குறையும். ஆகவே நீங்கள் இந்த வரி அதிகரித்திருப்பதன் மூலமாக எதிர்பார்த்த இலக்கை அடைய முடியாது. மேலும் மக்களை படுபாதாளத்துக்கு தள்ளி அவர்கள் கஷ்டத்துக்கு தள்ளும் நிலை மட்டும்தான் இதன் மூலம் ஏற்படும் என்று கூறிக்கொண்டு இது குறித்து பரிசீலனை செய்ய விடைபெறுகிறேன். நன்றி.
Honorable KPS Kumar sir, you have 5 minutes.
Garu sabhavathuma vinadi hatak thibuna
kanagatu ape garu mantuma obathuma vinadi 5k pamana mata deemada puluwa
ena ada me kathawa epa meden avasan karu mokada ekak thamai mama 17 wenna thamai kathawa thibune dan avasana kathawa tiyenne e nisa vinadi 5k nan
obathuma karagena yanna kathawa
garu sabhavathuma bahum isuti garu sabhavathuma ni අද ඉතාමත්ම වැදගත් කාරණාවක් විශේෂයෙන්ම මේ රටේ බංකොලොත්භාවය සහ මේ රටේ මන්දපෝෂණය පිළිබඳව සභාව කල්තබන වෙලාවෙත් ගත්ත යෝජනාව. කරු සභාපතිතුමනි, මට පුදුම හිතෙනවා ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු කීප දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරු කීප දෙනෙකුත් දැන් මේ මට පෙර කතා කළපු දොළවත්ත මන්තුමත් කියපු කාරණා පිළිබඳව. හිරිකිතයක් නැතුව ලැජ්ජාවක් නැතුව මේවා කියන්න පුළුවන්ද කියන කාරණාව මට පුදුමයක්. දැන් දොළත් මන්තුමාට අමතක වුණා 2015 හොරු අල්ලනවා කියලා, 2015 වංචනිකව අල්ලනවා කියලා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ගත්තේ යහපාලන ආණ්ඩුව. එදා ආණ්ඩුවේ නායක රනිල් වික්‍රමසිංහ අද වර්තමාන ජනාධිපතිතුමා. හැබැයි දොළත් මන්තුමාට අමතක වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයා ආණ්ඩුව ගත්තා වගේ තමයි කතා කරේ. ඒ නිසා දොළොත් මන්තුමාට කියන්න ඕනේ එදා හොරු අල්ලනවා කියලා ආපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි මේ රටේ නොවන පුරු ඇසියෙක්, සිංගප්පූරුවේ පුරු ඇසියෙක් මහබාන්න මේ මුදල් අමාත්‍යාංශයට දාලා එදා මහබැංකු හොරගම් කරේ ඒ ආණ්ඩුව කාලේ. එතකොට මේ රට බංකොලොත්භාවයට පත් වෙන්න එදා රනිල් වික්‍රමසිංහ ජන අද වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවත් හවුල් වුණා කියන එකයි මට මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒකට කාරණා කීපයක් තියෙනවා. අපි දන්නවා 2002 කාලේ ආණ්ඩුව කරේ රනිල් වික්‍රමසිංහ අද වර්තමාන ජනාධිපතිතුමා එදා අගමැතිතුමා. ඒ වගේම 2015 ඉඳලා 2019 වෙනකන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි මේ රටේ ආණ්ඩුවේ නායකයා. හැබැයි ඒ ආණ්ඩුවේ නායකයා තමයි මහ බැංකුව හොරගම් කරනකම් බලා හිටියේ. ඒ ආණ්ඩුවේ නායකයා තමයි සහරාන්ගේ ඒ ප්‍රහාරය වෙනකොට ආන්විනායක හැටියට රනිල් වික්‍රමසිංහ. එතකොට මේ රට බංකොලොත් වෙච්ච කාරණාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවත් වගකීම් බාර ගන්න ඕනේ. ඒක කාටත් නෑ කියන්න බෑ. හැබැයි අද තෙල් පොලින් නෑ කියනවා. මේ අවුරුදු එකහමාර තුල මේ රට සංවර්ධනය කළා කියනවා මේ රටේ ආර්ථික ශක්තිමත් කළා කියනවා හැබැයි ලැජ්ජයි කියන්නේ මොකද්ද මේ ආර්ථික ශක්තිමත් භාවය අපි පිළිගන්නවා ගරු සභාපතිතුමා තෙල් පොලින් නැහැ හැබැයි තෙල් පොලින් නැත් මම මේකට පෙරත් මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා තෙල් පොලින් නැහැ තමයි රුපියල් 111ට ගහපු ඩීසල් ලීටරේ අද රුපියල් 354ට අපි ගහන්නේ පොලින් තියෙන්නේ නැහැ එදා රුපියල් 1000 ගෑස් එක අද රුපියල් 4500යි හැබැයි අද මේ රටේ මිනිස්සු නන්නත්තර වෙලා අද අද මේ අපි කතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිත් නන්නත්තරයි අද අපිට මාසෙ අන්තිම මාසෙ දුවා ගන්න තෙල් ටික ගහ ගන්න බෑ ආසන වල මොකද මේ කොළඹ වගේ ආසන නෙමෙයි අපේ ආසන මහ විශාල ආසන මෙහා කෙරුවෙන් ඉඳලා එහා කෙරුවට යන කිලෝමීටර් 115ක් 20ක් තියෙනවා ඒ නිසා අපේ ආසන මතේ දුවා ගන්නවත් අපට පුළුවන් කමක් නෑ ගරු සභාපතිවයි ඒ නිසා මේ රටේ ජනතාව නන්නත්තර කරන්න මේ රටේ ජනතාව අද මේ ආර්ථික පීඩනයටපත් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැහැදිලිවම එතුමා මේ රටේ වක් කියන්න ඕනේ අනිත් නායක වගේ කියනවා වගේ අපි දැක්ක පහුගිය දවස්වල උසාවි තීන්දුවක් දෙනවා හැබැයි ඒ උසාවි තීන්දුව සාධාරණ වෙන්න පුළුවන් හැබැයි ඒ උසාවි තීන්දුව ඇතුලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවත් ඉන්න ඕනේ කියන එකයි මගේ මතය ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් අද අපි කතා කරනවා මන්දපෝෂණය පිළිබඳව දැන් ඔබ බලන්න මේ මන්දපෝෂණය අද මේ වෙනකොට මේ මන්දපෝෂණය කොච්චර වර්ධනය වෙලාද දැන් උදාහරණයකට ගත්තොත් ගරු සභාපතිතුමා 2022 වසරේ 2022 වසරේ ගරු සභාපතිතුමා කුරුවීම 7.4 ඒ වගේම 2022 වසරේ 2023 2021 7.4 2022 9.2 2023 10.3 මම මේ ගත්තේ 2021 ඉඳලා දැන් මෙහෙම ගත්තාම ගරු සභාපතිතුමනි කාලේ නැති ඉඳන් මට මේ දත්ත ටික කියන්න බෑ දැන් බර අඩුවීම ගත්තොත් ගරු සභාපතිතුමා 2021 12.2 2023 15.3 2023 18.3 දැන් මේ මන්දපෝෂණය පිළිබඳව දැන් අපි දැක්කා සමහර රාජ්‍ය මන්ත්‍රු කියනවා මේවට ආණ්ඩුවක් කියන්න ඕනේ නැහැ මේකට දේශපාලඥයෝ කියන්න ඕනේ නැහැ කියලා හැබැයි ආණ්ඩුවක වගකීම තමයි දරුවන්ගේ පෝෂණය පිළිබඳව සොයා බැලීම ඉතිහාසයේ ඉඳලා ආණ්ඩු කරපු හැම කෙනෙක්ගේම වගකීම වෙන්නේ මොකද්ද හැම කෙනෙකුම වගකීම වෙන්නේ දරුවන්ගේ පෝෂණය අවුරුදු පහට වැඩි දරුවන්ගේ පෝෂණය සොයා බැලීම මන්ද පෝෂණ හේතුව සොයා බැලීම ද අපි දන්නවා අද ලෝකේ රටවල් ගත්තාම මන්ද පෝෂණ 10 වෙනි ස්ථානයේ අපි ඉන්නවා බොහොම ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් හරිම සතුටුයි මොකද 10 වෙනි ස්ථානයේ ඉන්නේ ලෝක යුනිසෙෆ් සංවිධානය කියන්නේ හැබැයි අද කනගාටුවට කාරණාව තමයි අද මේවා ඇත්ත කියනකොට අද ආණ්ඩුවයි කියනවා මේකට ආණ්ඩුව කියන්න ඕනේ නැහැ කියලා මේකට දේශපාලකතුමා කියන්න ඕනේ නැහැ කියලා මේක තමයි හාස්‍යයටම කාරණාව ගරු සභාපතිතුමා ගරු සභාපතිතුමනි මම විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය දැන් අපි දැක්කා මේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියන කාරණාව අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්සු අද මොකද්ද වෙලා තියෙන්නේ දැන් මේ වෙනකොට රාජ්‍ය මුදල් ඇමතුමත් ඉන්නවා මේ වෙලාවේ අපි බොහොම ආදරය කරන ගරු අමාත්‍යවරයෙක් ගරු ඇමතුමනි දැන් අපි දැක්කා කීරි සම්බන්ධ වෙනකොට දැන් හාලානනය කරන්න හදනවා මේ වෙනකොට කැබිනට් අනුමැතිය දීලා තියෙනවා හැබැයි මේ වෙනකොට ගොයන් දැන් අපි දැක්ක කුරුණෑගල අවසන් කරන ගරු සභාපතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගරු ඇමතුමා මේ වෙනකොට මේ වැස්සේ ගොයන් කපන්න පටන් ගන්න තියෙනවා අනුරාධපුරේ දැන් බණ්ඩි පොහොර අද බණ්ඩි දැන් ගොයන් හැබැයි මේ වෙනකන් ගොවියන්ට පොහොර වලට මුදල් දාලා නැහැ දැන් සමහර ගොඩනැවි වගා කරපේ දැන් කපන්න තත්ත්වයට පත්වලා තියෙනවා හැබැයි මිනිස්සුන්ට අද පොහොර ටිකට මුදල් දාලා නැහැ ඔබතුමාට මම එක්කානවා කියලා අවසන් කරනවා අද බඩිරඟු නෙලන්න පටන් ගන්න තියෙනවා මේ වෙනකොට මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කරන්න අවසර දීලා තියෙනවා ඔබ කල්පනා කරන්න බලන්න කරු එමත්තුමා හරියටම අපේ ආණ්ඩු ක්‍රියාත්මක වෙන්නේ මේ අපේ අස්වැන්න නෙලන කාලටයි මේ ආනයනය කරන්න කටයුතු කරන්නේ මම දැක්ක දැන් පෙරේද මම එනකොට පාර්ලිමේන්තුවෙන් එනකොට බඩිරු කරල් 10ක් රුපියල් 150යි රුපියල් 15ට බඩිරු කරලා ගිහිලා තියෙනවා. දැන් බඩිරු ටික වේලෙනකොට තමයි පිටරටින් ආනයන කරන බඩිරු ටික එන්නේ. කොහොමද අපේ ගොවිය අසක්තිමත් කරන්නේ? ඉතින් මෙන්න මේවා තමයි මේ ආණ්ඩුවල තියෙන වැරදි. මේවා නිසා තමයි අපි ආණ්ඩුවලට විරුද්ධ වෙන්නේ. මේවා අපි දැක්කනේ පහුගිය අයවැය අපි කිව්වා. මේ අයවැය කිසිම දෙයක් මේ රටේ නිෂ්පාදනය කරන කිසිම ව්‍යාපෘතියක් පිළිබඳව මේ අයවැය තිබුණේ නැහැ. සියලු කාරණාවලට මේ රටේ ආණ්ඩු කරපු හැම කෙනෙක්ම වාක්‍ය යුති ගරු සභාපතිතුමා. ඒක ඒ ආණ්ඩු කරපු රාජපක්ෂවරුද, ඒ ආණ්ඩු කරපු එහෙම නැත්නම් චන්ද්‍රිකා බණ්ඩාරක කුමාරතුංග මැතිනියද, එහෙමද රනිල් වික්‍රමසිංහ නෙමෙයි, සියලු දෙනා වාක්‍යන්න ඕනේ මේ කාරණා පිළිබඳව. ඒ පිළිබඳව මතක් කරමු වේලාවදී උන් පිළිබඳව ඉස්සුතුන් දෙමින් නියනට බොහොම ඉස්සුති.
ගරු රංජිත් සියඹලා පිටි මැතිතුමා, ඔබතුමාට විනාඩි 15ක් පමණයි ලබා දෙන්න පුළුවන් වෙන්නේ.
ගරු මුල්ලසනාරුඩ මන්ත්‍රීතුමනි, ජීවන වියදම ඉහළ යාම හා මන්දපෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා යෝජනාව කාලෝචිත යෝජනාවක්. වර්තමාන සමාජය විඳිනා වූ මහා පීඩනය පිළිබඳ අපි නිතර නිතර කතා කරන මාතෘකා යටතේ කරුණු දක්වලා තිනවා. මේක පිළිබඳ විවාදයක් මං හිතන්නේ කිසිම කෙනෙකුට නැහැ. මේ තත්ත්වය අපි දකිනවා අපේ සමාජයේ මේ මහා පීඩනයෙන් පිළෙන අවස්ථාවක්. මේ ඒ ගැන කිසිම කෙනෙක් තර්ක නැගලම් නෑ. මෙහෙම සමාජයට අපහසුවක් නෑ කියලා කියන්න මං හිතන්නේ පොළොවේ පය ගහලා ඉන්න කෙනෙකුට ඒ තර්කය නගන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි මං හිතන්නේ ලෝකෙම වාර්තාගත අපහසුවකට ආර්ථික වශයෙන් අපේ රට පත් වුණා. ඒ නිසා තමයි විශේෂයෙන් මේ ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය 2023 මේක රහස්‍යලියවිල්ලක් නෙවෙයි. මං හිතන මේ කතා බහට ලක් වුණා. ඉතා පැහැදිලිව ජනහ සංඛ්‍යාලයකින් දෙපාර්තමේන්තුව කියනවා 48 නිදහසින් පසු ශ්‍රී ලංකාව මේ වෙනුවට වඩාත්ම අභියෝගාත්මක ආර්ථික අර්බුදයට මුහුණ දෙල සිටී. මෙහි ආරම්භයේ 2019 පාස්පිරිදා ප්‍රහාරයෙන් පසු කොවිඩ් වසංගතය මගින් මෙම දුක්ඛිත තත්ත්වය තවත් උග්‍ර කළේය. මෙම ආර්ථික අවිනිශ්චිතභාවය හමුවේ ශ්‍රී ලංකා රජයේ මෙම තත්ත්වය ස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කළේය. අසමත් ආර්ථික තීන්දු මෙවත් මේකට එකතු වුණා. මේ සියල්ලම එකතු වෙලා අපි කාලයක් තිස්සේ ගෙනාපු වැරදි ආර්ථිකමය ප්‍රතිපත්ති අපි අවුරුදු 75න් අවුරුදු 5ක් හැරෙන්න අපි ඍණ මේ ප්‍රාථමික ශේෂයක් එක්ක වියදම් කරා ගරු සභාපතිතුමනි. අපි ලැබෙන දේට වඩා වියදම් කළා. මේ සියල්ලේම එකතුව තුළ ඇතිවෙච්ච ප්‍රතිඵලයට අපි මුහුණ දුන්නා 2022 මැද වෙද්දී. මේ ආදායම අඩුවීම පවුල් වලින් 60.5% බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා ජනහ සංඛ්‍යාලයකින් දෙපාර්තමේන්තුව කියනවා. ඒ වගේම වියදම වැඩිවීම 91%ක් පවුල් වලට බලපාලා තියෙනවා කියලා ඔවුන් කියනවා. ඒ වගේම ණය වූ පවුල් 22%ක් අලුතෙන් ණය වෙලා තියෙනවා කියලා ඔවුන් කියනවා. ඒ වගේම සෞඛ්‍ය ප්‍රතිකාර ගැනීම වෙනස් කරන්න වෙලා තියෙනවා කියලා, තමන්ගේ ආර්ථිකම තත්ත්වය අනුව වෙනස් කරන්න සිදුවෙච්ච පවුල් 7%ක් තියෙනවා කියලා ඔවුන් කියනවා. ඒ වගේම අධ්‍යාපනයේ බලපෑම් මෙල්ල වූ පාසල් අවුරුදු 3/21 දක්වා වූ පාසල් ශිෂ්‍යයින් සංඛ්‍යාව 54.9%. මේක ඉතින් ඇත්තෙන්ම ඛේදවාචකයක්. හැබැයි අපි මෙතනින් එහාට දැන් මෙහෙම වෙන්න හේතු වුණේ මොකද්ද? ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේක නිතර නිතර කතා වෙනවා. අපේ ඍණ සංචිත තත්ත්වය, ඒ තුළින් ඇතිවෙච්ච ඉන්ධන පොහොර ගෑස් මිල සෙල්ල හිගය, බංකොලොත් භාවය, ඒකින් ඇතිවුණු සමාජ අරගලය, අනාරක්ෂිත භාවත් ඇති ප්‍රජාතන්ත්‍රවාදය පවා විනාශයට යන මහා අවස්ථාව මේක ඇත්ත. හැබැයි මෙතනින් එහාට මේ රට මේ අවස්ථාව මේ වගකීමට උර දෙන්න, මේ අභියෝගය බාරගැනීමේ අවශ්‍යතාවක් මේ රටේ තිබුණා. මේ අද කතා කරන සියලු දෙනාට විවිධාකාරයේ ආරාධනාවන් ලැබුණා. හැබැයි ඒ එතනින් එහාටයි අපි කතා කරන්න අවශ්‍ය. වර්තමාන රාජ්‍ය නායකයා මේක ඉතාමත් අභියෝගාත්මක මේක බාරගත්ත සභාපතිතුමනි. ඒ බාරගත්ත තැන ඉඳලා අපි අඩියෙන් අඩිය දැන් මේක ඉදිරියට අරන් යන මොහොතක්. ඉතින් මේක අපිට කිසිසේත්ම කියන්න බෑ ඒ අවුරුදු එකහමාර කාලය තුළ යම්කිසි ධනාත්මක තැනකට මේ රට ආවේ නැහැ කියලා කෙනෙක් කියනවා නම් මම හිතන්නේ ඒක ඉතාමත්ම අගතිගාමී කතාවක්. ඒ වගේම මේ ඒ අවස්ථාවේ මේ රටේ වගකීම් අම්මයික් බාර නොගත්තා නම් ඇති වෙන තත්ත්වය ගැන තක්ෂේරුවන් නොකරනවා නම් ඒකත් ඉතාමත් අගතිගාමී. එහෙනම් ඇති වෙන තත්ත්වය අදට වඩා ඉතාමත් විනාශකාරී සභාපතිතුමනි. ඒ නිසා මේ විවාදය මම හිතන්නේ ඉතාම වැදගත් මේ යෝජනා ගෙනාව විපක්ෂය වගකීමෙන් හැසිරුණාද කියන එක කතා කරන්නත් අපිට ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා. මම දැක්ක මේක තියෙනවා විශ්‍රාමික අරමුදල් ණයට හිලව්ක. මේක එහෙම දෙයක් වුණේ නැහැ. හැබැයි අපිට ණය ප්‍රතිවගත කිරීමේදී අපිට විදේශ ණය ඩොලර් බිලියන 42ක් අපි ඩොලර් බිලියන 17ක් කල්දමා ගන්න කපා හරින්න කතා කරනවා. ඇයි අපිට එහෙනම් දේශීය ප්‍රතිවගත කරණයක් නැතුව මේක කරගෙන යන්න පුළුවන්ද සභාපතිතුමනි? හැබැයි අපි ඒක ඉතාමත්ම හොඳ කළමනාකරණයක් ඇතුව මේක කරා. දැන් මේකේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර බවට දීර්ඝ කාලීන ණය බවට පත් කරා. ඉතාම සරලව කිව්වොත් 2024 දක්වා 12%ක මේ පොලි අනුපාතයක් මේ තිබිච්ච මහා ආර්ථික ආගාධය මේ සියල්ලම නැති වෙන්න මේ සමාජිකින්ට ගියේ. එවැනි අවස්ථින් ඉන්පසු 9%ක් දැන් එදා මේ 9% පොලිය ලබා දෙන්න යම් හේකින් ඒකේ යම් කිසි අඩුවක් තියෙන රජයෙන් ඒ ඉතුරු පොලිය ලබා දෙන්නේ වගකීම රජය බාරගනිද්දී මහා විශාල ප්‍රශ්නයක් ඇති කරන්න හැදුව සමාජයේ මෙන්න මේ අද කියන කතාවම කියලා මේ සමාජිකින් විශාල අලාභයක් වෙනවා කියලා. දැන් මම අදහන්න කැමති අද කීයද මේ මහා බැංකු මේ තැන්පතු පොලිය අනුපාතය 9%යි. එදා එතකොට එදා 9%ට දෙද්දි මහා විශාල අලාභයක් මේ සමාජිකයට වෙන්න යනවා කියලා කිව්වා. අලාභයක් වෙලා තියෙනවද? දැන් අද බලන්න මහජන බැංකුවේ වාර්ෂික එක වර්ෂයක් සඳහා වූ ස්ථාවර තැන්පත් වල පොලිය අනුපාතය කීයද? 8%යි. ලංකා බැංකුවේ කීයද? 8%යි. දැන් එතකොට මේ මහා විනාශයක් වෙන්න ගිය අර මහා අරමුදලට දීර්ඝ කාලීනව 9%ක් මේ සමාජිකයට ලැබෙනවා. හැබැයි මේ රටේ විපක්ෂය එදා මවන්න ගිය මහා බිල්ලා මහා විනාශයක් කරන්න ගිය මේ දේශීය ණය ප්‍රතිවගත කරණය තුළ ඔවුන් මවන්න ගිය චිත්‍රය තුළ මේ රටේ ජනතාවට මේ අරමුදල් වල සමාජිකයෝ අනවශ්‍ය විදිහට ඔවුන්ගේ හඬට කන් දුන්නා නම් මේ ණය ප්‍රතිවගත කරන එතනින්ම සම්පූර්ණයෙන් යන හිටිනවා. මෙන්න මෙහෙම තමයි අද මේ දුක් ගැන විල කතා කරන විපක්ෂයේ කටයුතු කරේ ගරු සභාපතිතුමනි. ඔවුන් වගකීම බාරගත්තද මේ දරුණු ආර්ථික අර්බුදයෙන් අපි ගොඩාය යුතුයි කියන වගකීම ඔවුන් කල්පනා කරාද? මම හැමදාම කියන සාම්ප්‍රදායික විපක්ෂයක් තමන් බලයට එන දිනේ ගැන විතරයි ඇඟිලි ගනින්නේ. වෙන කිසිම දෙයක් නැහැ ගරු සභාපතිතුමනි. දැන් අපි රාජ්‍ය ආදායම් දැන් මේ කියලා විවිධාකාර බදු ගහනවා කියලා අපි වියදම 19%යි දළ දේශීය නිෂ්පාදනය කර ආදායම් 8.3%යි. අපේ තිබිච්ච වැට් බදු 115ක ලිපිගොනු සංඛ්‍යාව 105. මොකද අපි කොහොමද කරන්නේ? මටත් අහන්න තියෙන්නේ වෙනත් ක්‍රම. ඔබතුමා උගත් ජනතා නියෝජිතේ මොකද්ද රාජ්‍යයකට වෙන මේ ආදායම හොයාගන්න තියෙන ක්‍රමය? දැන් කියනවා අයවිතු බදු තියනවා තියෙනවා. හැබැයි මේවෙන් 80%ක් තියෙන්නේ නඩුත් එක තියෙන මේ රටේ බදු ගෙවන්නාට සභාපතිතුමනි අයිතියක් තියෙනවා නඩුවෙන් නඩුවට යන්න අභියාචනා කරන්න. මේ අභියාචනාව පහළ උසාවියට ගෙන්න එතනින් ඉහළ උසාවියට යන්න ඔහුට අයිතියක් තියෙනවා. සුප්‍රීම කෝට් එකට යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අපිට අයිති උල්ලංඝනය කරන්න බෑ. හැබැයි අපි මේ ටික අරගෙන මහා සමාජ මතයක් ගොඩනගනවා මේ අය කරන්න තියෙන ඒවා අය කරන්න නැතුව මිනිස්සු. මේකද විපක්ෂයක වගකීම? මෙන්න මේ ප්‍රශ්නේ තමයි මට තියෙන. දැන් මේ අපි කතා කරන ටින් අංකය අපි මේ මොකද්ද උත්සාහ කරන්නේ? දැන් අපි මේ වැට් එක ගහන එක නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. මේ සියලු දෙනාට සමානව මේ බද්ද බෙදී යනකොට මේ දැවැන්ත ආදායම් අසමතුලිතතාවයක් තියෙන රටක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ 18 වැඩි හැම කෙනාටම ටින් අංකයක් දීලා යම් කිසි විදිහකට මේ ඍජු බදු ජාලය පුළුල් කරගන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒකෙදි මොකක්ද එන පිළිතුර? ඒකටත් කියන්නේ මේක බරක්. මේක කොහොමද ලෝකේ රටක් මෙහෙම යන්නේ? ඒ නිසා දැන් අපි මේක පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් බලලා තමයි කටයුතු කරන්නේ ගරු සභාපතිතුමනි. දැන් අපි මේ ටින් අංකය හඳුන්වා දීම අපි කිව්වා ආයවැය ලේකම්දී අපි කිව්වා ජනවාරි 1 වෙනිදා සිට ජංගම ගිණුමක් විවෘත කරනවා නම් එමනත්තං වාහනයක් ලියාපංචි කරනවා නම් වාහනයක් අලුතෙන් අරන් ලියාපංචි කරනවා නම් දේපලක් ගන්නවා නම් ත්‍රිලංකයක් නැත්නම් ලියාපංචියක් අවශ්‍යයි කියලා. හැබැයි අපි දැක්කා ඒකට ජනතාවට තියෙන අපහසුකම. අපි ඒක පෙබරවාරි පළවෙනිද දක්වා කල්ලාම්මා. දැන් අපි ඊයේ ආයෙත් දීර්ඝ සාකච්ඡාවක් කරා. ඒකෙදිත් අපි දැක්කා විවිධ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ජනතාවක පැත්තෙන් වෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ අස්සසුම්භාග වැඩසටහන් එක්ක උන් දරන උපරිම මේ දාරිතාවයත් එක්ක වෙන්න පුළුවන්. දේශීය ආදම් බද්ධ පාර්ලිමේන්තුව නිසා අවශ්‍ය නම් අපි සූදානම් තවත් කල් දාලා ජනතාවට මේ පහසුව නැත්නම් අපහසුාවක් නැතුව මේ තැනට යන්න අවශ්‍ය මාර්ගය සලසන්න. හැබැයි මේ තියෙන අවශ්‍යතාවය මේ තියෙන වැදගත්කම අපි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ රටේ සමාජයට කතා කිරීමේ වගකීමක් අපිට තියෙනවා ගරු සභාපතිතුමනි. දැන් අපි මේ යෝජනාව කියලා තියෙනවා මේ කෘෂිකර්මය කඩාවැටුණා, අධ්‍යාපනය කඩාවැටුණා, ඔව් සියලු මංශ කඩාවැටුණා. 2022 ආර්ථිකයේ මුළු වර්ෂයේම බැලුවොත් 7.8% ඍණ වෙනකොට පළවෙනි කාට්ටුවේ 0.5, දෙවෙනි එකේ 7.4, තුන්වෙනි එකේ 11.5, හතරවෙනි එකේ 12. ඉතින් මේ වෙනකොට මේ ආර්ථික මේ අහවල් අහවල් අංශ කඩාවැටෙන කියන එක මේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 2022 කාර්මික කෘෂිකාර්මික අංශයේ පළවෙනි එකේ 4.4% ඍණ, දෙවෙනි එකේ 7.9% ඍණ, තුන්වෙනි එකේ 6.7% ඍණ. කාර්මික අංශයත් ඒ වගේ දිගටම 2023 දෙවෙනි කාර්තුවට යනකල් දිගටම ඍණ ආර්ථිකයක්. ඉතින් මේ ඍණ ආර්ථිකයක් කියන්නේ ගරු සභාපතිතුමනි මේ අංශවල හැම කෙනෙක්ටම තමන් එතෙක් ලැබූ පළදාව ආදායම මේ සියල්ලම එනදාට වැඩි අඩු වුණා කියන එක. ඉතින් මේක පුන පුනා කියන්න අවශ්‍යයි. හැබැයි අවශ්‍ය වෙන්නේ පුන පුනා කියමින් ඒකට පිළිතුරු සෙවීම. මේක මෙතනින් අපි කොහොමද ගොඩ යන්නේ කියන කාරණාව පිළිබඳ වැඩපිළිවෙලක් දියත් කිරීම. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ 2024 වර්ෂය ධන තුනක ආර්ථික වර්ධනයක් අපිට තියාගන්න පුළුවන් කියලා. ඒක ඉතාමත්ම වැදගත්. එවැනි ධනාත්මක කරුණුත් එක්ක යන්න මේ නිකම්ම මේක පෙළ ගැහුනේ නැහැ සභාපතිතුමනි. මේකට යම්කිසි කෙනෙක් නායකත්වය දීලා යම්කිසි පිටසම් මේ වගකීම අරගෙන කටයුතු කිරීම නිසා තමයි ගරු සභාපතිතුමනි අපිට මේ දැන් මේ 7.8% ඍණ වෙච්ච එක කාර්තෝක 12% ඍණ වෙච්ච ආර්ථිකයක් 2024 ධන තුනකට යනවා කියලා අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙන සභාපතිතුමනි ඒ නිසා තමයි මේ වගකීම කවුරු හරි බාර ගන්න ඕනේ. ඒ නිසා දැන් මම දැක්කා ඊයේ මාධ්‍ය වැඩ සටහනක යනවා මේ බදු පිළිබඳ කතාවක්. මගේ නමම කියලා කියනවා මේ හිරිවැටලක් දන්නේ නැහැ ඉන්නේ සියඹලා පිටියේ. අපිට දැන් හිරිගතිය අතාරින්න වෙලාවල් දෙකක් එනවා මේ වර්ෂයේ ඡන්දෙකදී. සභාපතිතුමනි ඡන්දය ගැන හිතලා නෙවෙයි අපි තීන්දුව ගන්නෙ. ඊට වඩා අපි හැමදාම ඡන්ද ගැන හිතලා මේ රටේ තීන්දු ගත්තා. ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්, පළාත් සභා වෙන්න පුළුවන්, පළාත් පාලනය වෙන්න පුළුවන්. අපි සමූපකාර මැතිවෙන්න ගැන හිතලා තීන්දු ගත්තා. එහෙම ජනප්‍රිය තීන්දු අරගෙන තමයි නිදහසෙන් අවුරුදු 75කට පස්සේ මේ රටේ මේ තත්ත්වය උදා වුණේ. ඒ නිසා වර්තමාන නායකත්වය ඊට වඩා එහාගේ පුළුල් මේ දර්ශනයක් ඇතුව රට වෙනුවෙන් තීන්දු ගන්න ලෑස්ති. ඔබතුමා මොකක්ද කියන්නේ?
ගරු අමාත්‍යම විනාඩියක් තව තිබෙනවා ඔබතුමාට.
ඔව්. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි මේ ප්‍රශ්නේ දිහා බොහොම පුළුල්ව බලලා මේ ප්‍රශ්නේ දිහා මේ දේශපාලනික ඇහැකින් නෙවෙයි ආර්ථිකමය ඇහැකින් බලලා මේ ප්‍රශ්නේ දිහා ඡන්ද බීතිකාවකින් නෙවෙයි ඊට වඩා පළල් මේ ආර්ථික වශයෙන් නැගිටවන ශ්‍රී ලංකාවක් පිළිබඳ වූ දර්ශනයකින් බලලා මේ කිඹුල් කඳුළු වලින් වැඩක් නැහැ ගරු සභාපතිතුමනි. මේ වාගේ වකවානුවකට අපිට කිඹුල් කඳුළු හොලලා හෙලන්න පුළුවන් ගඟක් වුණත්. හැබැයි අවශ්‍ය වෙන්නේ සැබෑවට මේ ප්‍රශ්නෙට පිළිතුරු සෙවීම සඳහා අපිට ඇති උවමනාව විවිධ අභියෝග තියෙන්න පුළුවන්. අපි දේශපාලන වශයෙන් විවිධයට බෙදලා තියෙන්න පුළුවන්, තවත් බෙදීම් තියෙන්න පුළුවන්, ඊළඟ මැතිවරණ ගැන අපිට මහා බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඒ මැතිවරණ දිරන්න නම් අපිට තියෙන විවේචනාත්මක මේ කාර්යභාරය විතරක් කියලා අපි හිතන්න පුළුවන්. හැබැයි ඊට එහා ගිය වැඩපිළිවෙලකට මේ 225න් යම් පිරිසක් හෝ මේ රටේ ජනතාවගෙන් යම් පිරිසක් හෝ අවතීර්ණ වුණොත් තමයි අර අපි බලාපොරොත්තු වෙන. අපි හැම දෙනෙක්ම කියන්නේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන සාඩම්බර ශ්‍රී ලංකාවක් අපි බිහි කළ යුතුයි කියලානේ. අන්නේ සඳහා අපිට යන්න පුළුවන්. මොකද මම කියන්නේ මේ අවුරුදු එකහමාර තුළ යම් යම් ආකාරයේ ධනාත්මක දේවල්ට ආවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් කිසි අපහසුයක් නැහැ, අපහසුයි. අපේ අපහසුතාවයේ උග්‍රම තැන්වල අපි ගත කරන මේ රටේ සමස්ත ජනතාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ අපහසුව භුක්ති විඳින්නේ ඔවුන්. අපි ගෙනියන වැඩපිළිවෙල ගැන විශ්වාසය තිබ්බ ජනතාව. ඒ නිසා මේ හැම පුරවැසියෙක්ම ඒ සඳහා දැවැන්ත කැපකිරීමක් කරා. දැන් අපිත් එක්ක කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ශ්‍රී ලංකාව වැනි රටක් සමහර රටවල් අවුරුදු 10 15 මේ වගේ ප්‍රශ්න වලින් ගොඩ එන්න බැරුව තියෙද්දි මේ කෙටි කාලයක් තුළ ගොඩේම පිළිබඳව පුදුම වෙනවා. ඒ පුදුමේ ඒ ආශ්චර්ය අයිතිකරුවන් තමයි මේ රටේ සමස්ත ජනතාව. ඒ නිසා ඔවුන්ට අපේ විශේෂ ස්තුතිය. ඔවුන් මේ රටේ ඉදිරි ගමන පිළිබඳ දක්වන ධෛර්යමය ආකල්පය, අපි ගෙනෙන වැඩපිළිවෙල, ජනාධිපතිතුමා ගෙනෙන වැඩපිළිවෙල ඔවුන් දක්වන විශේෂ විශ්වාසය පිළිබඳ ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් අපි ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා කැපවෙමු කියන යෝජනාව මම කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
ස්තුතියි. පාර්ලිමේන්තුව හෙට දින එනම් 2024 ජනවාරි මාස 12 වන දින පෙරවරු 9:30ට නැවත රැස්වේ.